Malé, malé.
ඉතින් දුවේ පුතේ, ඔයාලගේ පුංචි පුංචි වැඩ ටික අතහැරලා දැන් ඔන්න ගුවන් විදුලිය වටේට එක්රොක් වෙන්න කියලා පුංචි ආරාධනාවක් කරනවා. එහෙම වුණොත් ඔයාලට පුළුවන් වේවි අපේම ගැමියෝ ගායනය කරපු ලස්සන ගැමි ගීත කිහිපයක් අද දවසේ අහගන්න, රස විඳින්න, වගේම අපිත් එක්ක ගායනය කරන්න.
හැබැයි නිකන් නෙවෙයි, කොලේකුයි පෑනකුයි අරගෙනම ආවනම් තමයි ගොඩාක් හොඳ. මොකද ඔබට අපි වැදගත් දේවල් ලියා ගන්නත් තියෙන නිසා.
ජන ගීත, ජන කවි, ජන සම්මත කාව්‍ය, මේ වචන ඔබට බොහොම හුරු පුරුදුයි.
දරුවනේ, පෙරදිග සංගීත විෂය නිර්දේශයේදී ඔබ දන්නවා නිපුණතා 9ක් යටතේ විෂය අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ජන සංගීතයේ පිළිබඳ දැක්වෙන්නේ 4 වන නිපුණතාවයේ යටතේ මෙන්න මේ ආකාරයට. දේශීය ජන සංගීතාංග පිළිබඳ ප්‍රායෝගික හැකියාව වර්ධනය කරගනිමින් සංස්කෘතික උරුමයන් රැක ගැනීමට පෙළඹෙයි යන ආකාරයට.
ඔව්, ඉතින් මේ මොනිකටේච කිව්වේ ජන සංගීතය කොහොමද අපි අධ්‍යයනය කරන්න ඕනි කියන එක. විශේෂයෙන්ම ජන ගීත කියන්නේ අපේ අනන්‍යතාවයනේ. ඒක බොහොම පුළුල් විශේෂේත්‍රයක්. ඉතින් ඒ නිසාම අද දවසේ අපි ඒකින් එක කොටසක් ජන සංගීතයේ ගැමි ගීත පිළිබඳව තමයි අද අපි ඔබ සමග කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
මේ පාඩමේදී ගැමි ගී යනු මොනවාද? එය නිවැරදිව නිර්වචනය කරන්නේ කෙසේද? ගැමි ගී නිර්මාණයට පදනම් වූ කාරණා මොනවාද? ගැමි ගී වල ඇති විශේෂ ලක්ෂණ මොනවාද? විවිධ ගැමි ගී වර්ග වගේම ගැමි ගී කීපයක්ම නිවැරදි නාද මාලාවෙන් ගායනය කරන්නේ කොහොමද කියලත් ඔබට කරුණු පැහැදිලි කරගන්න පුළුවන් වේවි.
ඉතින් ඔබ අද දවසේ අපේ පාඩමට මුල සිට අවසානයේ තෙක්ම හොඳට අහගෙන හිටියොත්, අපිත් එක්ක රැඳී සිටියොත්, අපි අහන ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ඉවල ඔබට ජයග්‍රාහකයෙක් වෙන්න තුන් අවස්ථාව තියෙනවා.
ඒ විතරක් නෙවෙයි දරුවනේ, ඒ සඳහා පුංචි තිළිණයක් ඔබට ලබා දෙනවා, මෙන්ම ඔබේ නම සහ පාසලේ ලිපිනයත් ඊළඟ සංගීත පාඩමේදී විකාශය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඔව්, ඉතින් මොනිකා ටීචර් ගැමි ගීත ගැන කතා කරනකොට මේ විෂය ශ්‍රේෂ්ත්‍රයේ විෂය මාලාව අපේ දරුවන්ට 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම අධ්‍යයනය කරන්න තියෙනවා පෙරදිග සංගීත විෂය යටතේ. ඒ වගේම අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂය පළමු ප්‍රශ්න පත්‍රයට වගේම දෙවන ප්‍රශ්න පත්‍රයටත් ගැමි ගීත පිළිබඳව විවිධ ප්‍රශ්න අපි දරුවන්ට යොමු වෙනවා.
ඇයි නෙලෝමි ටීචර්, ප්‍රායෝගික පරීක්ෂණයක් ඉදිරියෙත් එනවා. ඉතින් මේ ප්‍රායෝගික පරීක්ෂණයේදී ජනගීත ගායනා කිරීම, ජනගී වාදනය කිරීම, ඒ වගේ ඒ සඳහා වැඩි ලකුණු ප්‍රමාණයක්ද හිමි කරගන්න දරුවන්ට හැකියාව තියෙනවා.
ඉතින් කොහොම වුණත් මේ බොහොම ප්‍රශ්න පත්‍රවල මේ සඳහන් වෙච්ච එක ප්‍රශ්නයක් මට මේ වෙලාවේ මතක් වෙනවා. අපි මේ ජනගී ගැමි ගීත ගැන කතා කරන නිසාද දවසේ මේ ගොඩක් කාලවිට මොනිකා ටීචර් ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවානේ, ওই ගැමි ගීත යන්න කුමක්ද නිවැරදිව නිර්වචනය කරන්න කියන ප්‍රශ්නය. ඉතින් අපි ගොඩක් කාලවිට දරුවෝ මේකට දෙන උත්තරය මේ මම හිතන්නේ මම දැකලා තියෙන විදිහට ඔවුන් ගොඩක් කාලවිට කියනවා ගැමි ගීත යනු ගැමියන් පාළුව කාන්සිය තුරන් කර ගැනීම සඳහා ගායනා කරන ලද ගීත කියන එක. ඇත්තටම මොනිකා ටීචර් මේ පිළිතුර සම්පූර්ණ පිළිතුරක් නෙමෙයි නේද?
ඔව් ඒක එහෙමයි. දැන් ඇත්තටම මේ ජනගීත ගායනා කරන්නේ පාළුව මාන්සිය කාන්සිය නිවා ගන්න තමයි. නමුත් මේක අපි නිර්වචනය කරනකොට විධිමත් අධ්‍යාපනයක් නොලැබූ ගැමි ජනයා තම දෛනික ජීවිතයේ විවිධ ඕනෑපාකම් ඉටුකර ගැනීමේදී ඔවුන් විසින්ම නිර්මාණය කරගත් මුඛ පරම්පරාවෙන් පැවතගෙන එන්නා වූ ගී ගැමි ගී ලෙස නිර්වචනය කරනවා නම් වඩාත් නිවැරදි කියලා මම හිතනවා.
ඔව් මොනිකා ටීචර්, දැන් අපේ 6 ශ්‍රේණියෙන් ඉඳන් 11 ශ්‍රේණිය දක්වාම දරුවෝ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවනේ. ඇත්තටම අර මේ 6 ශ්‍රේණිය 6 7 8 දරුවන්ට තව චුට්ටක් අපි හිමින් කියමු මේක පැහැදිලිව මේ කොහොමද නිර්වචනය පැහැදිලිව ලියන්නේ කියන එක. අපි කිව්වනේ පුතේ දුවේ ඔයාලට මේ කොලයක් පෑනක් ළඟට අරගන්න කියලා. එහෙනම් ඔන්න ඔබට නැවතත් අපි ගැමි ගීත කියන එක නිර්වචනය කරනවා. ඒක ඔබ පැහැදිලිව ඔබේ ඒ සටහන් පොතේ ලියාගන්න.
විධිමත් අධ්‍යාපනයක් නොලැබූ ගැමි ජනයා තම දෛනික ජීවිතයේ විවිධ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමේදී ඔවුන් විසින්ම නිර්මාණය කරගත් මුඛ පරම්පරාවෙන් පැවතගෙන එන්නා වූ ගී ගැමි ගී ලෙස නිර්වචනය කරමු.
මං හිතනවා අපේ දුවල පුතාලේක සටහන් කරගන්නට ඇති කියලා. ඉතින් මේ මොනිකා ටීචර් කියපු නිර්වචනය තුළ වචන කිහිපයක් අපිට විශේෂයෙන් අධ්‍යයනය කරත් හොඳයි කියලා මට හිතුණා. දැන් ඒකෙත් කියනවනේ අපි විධිමත් අධ්‍යාපනයක් නොලැබූ ගැමි ජනතාව කියලා. ඇත්තටම අපේ මේ පුංචි දුවල පුතාට සමහරට වචනේ බරපතලද දන්නේ නැහැ, තේරුම් ගන්න අපහසුනාද දන්නේ නැහැ. අපි විධිමත් අධ්‍යාපනයක් නොලැබූ කියලා කියන්නේ දුවේ පුතේ, දැන් ඔබ දන්නවනේ ඔබ බොහොම මේ ගොඩක් කාලවට ඔබ ප්‍රාථමික අධ්‍යාපනය ලබනවා 1-5 ශ්‍රේණි තුල, ඊට පස්සේ ඔබ 6-11 ශ්‍රේණි තුලදී ද්විතීක අධ්‍යාපනය ලබනවා, ඊළඟට එතනින් එහාට ගියාම ඔබ උසස් අධ්‍යාපනය ලබනවා. හැබැයි දුවේ පුතේ ගැමියෝ, දැන් මේ අපි කතා කරන්නේ අද ගැමි සමාජය ගැන නන්නේ පුතේ, මීට අවුරුදු 100කට වගේ ඈත ඉතිහාසයකට ගියපු අපේ ගැමි සමාජය. ඒකදී ඔය අපේ ගැමියෝ බොහෝ විට අපි තරම් ක්‍රමාණු කුල අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනය ඇත්තටම මොනිකා ටීචර් බොහොම සීමා සහිත වුණු පරිසරයක් තුළ තමයි ඔවුන් මේ අධ්‍යාපනය ලැබුවේ.
ඔව් මෙතෙන්දි නෙලෝමි ටීචර්, අවිධිමත් නැත් නොවිධිමත් අධ්‍යාපනය
නැත් විධිමත්
නොවූ කියන එක තමයි මෙතන නොවිධිමත් කියලා කියන්නේ. එතකොට මේ දින්දි අධ්‍යාපනය ලබනවා කියලා කියන්නේ අපි ගොඩාක් හිට අපේ වැඩිහිටියන්ගෙන් ඔවුන්ගේ රැකී රක්ෂා කටයුතු වලින් ලැබුණු ආභාෂයෙන්, ඒ වගේම පරිසරයෙන්, ආගම දහමින්,
ජීවන අත්දැකීම් වලින් විශේෂ
ජීවන අත්දැකීම්. ඒ කියන්නේ රැකී රක්ෂා කටයුතු වලදී එදිනෙදා ජීවිතය ජීවිකාව කරගෙන යනකොට ඒ හැමදේම අපිට කිසියම් වූ අධ්‍යාපනයක් ලැබෙනවා. මේක තමයි මේ නොවිධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ.
එතකොට මේ එහෙම අධ්‍යාපනයක් ලැබපු නිසාම ඇත්තටම මේ මේ ඒගොල්ලෝ නිර්මාණය කර, ඒ කියන්නේ මේවා නිර්මාණය කරන්න හේතුනේ ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවයන් කියලා අපි කතා කරානේ. එතෙන්දි ඇත්තටම මේ දෛනික අවශ්‍යතාවයන් එකක් දෙකක් නෙවෙයි. ඔවුන්ට අදතරම් සංකීර්ණ අවශ්‍යතාවයන් නොඋනත් ඔවුන්ටත් යම් විදිහක යම් යම් අවශ්‍යතාවයන් තිබුණා.
විශේෂයෙන් නෙලොමි ටීචර් කෘෂිකර්මාන්තයේ ඒගොල්ලන්ගේ විශේෂම ජීවනෝපාය තමයි මාර්ගය වුණේ. ඉතින් එතකොට මෙහිදී ඔවුන් ඒ හැම අවස්ථාවකදීම ගායනා කර ගීත ගායනා කරා, කවි ගීත ගායනා කරා. ඒක
සමහර වෙලාවට පාළුව කාන්සිය වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට තමන්ගේ හිතේ තියෙන දුක තුනී කරගන්න වෙන්න පුළුවන්. තවත් වෙලාවකට තමන්ගේ අසල්වැසියන් සමග සුහදත්වය වර්ධනය කරගන්න, නැත්තම් පණිවිඩ හුවමාරු කරගන්න නේද? ඒ වගේම තමයි ඔවුන්ගේ ආගමික විශ්වාසයන් නේද? ඒ වගේ ඔවුන් තමන්ගේ වෘත්තියේදී විශේෂම ආගම ධර්මයේ හැම වෙලාවෙම සිහිපත් කරා.
ඔව්, දැන් එතකොට දැන් ඔය දැන් නෙලෝමි ටීචර් මෙතනදී ගැමි ගීත ප්‍රධාන ප්‍රභේද තුනකට වෙන් කරනවානේ. දැන් ඔයා දැන් කලින් කියපු දේවල් වලින් අපිට ඕ පුළුවන් කොටස් තුනකට වෙන් කරගන්න.
ඔව්, ගැමි ගීත නිර්මාණය වුණු පදනම සලකල බලල තමයි අර අපි විවිධ ඕනෑපාකම් කියන එක යටතේ ඇත්තටම ගැමි ගීත නිර්මාණය වුණු පදනම මත අපි ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා. එකක් තමයි
වෘත්තීන් මත පදනම් වූ ගී.
අපි ඒවට කියනවා මෙහෙගීත කියලා
කියනවා. එතකොට දැන් මේ වෘත්තීන් කියලා කිව්වම මේගොල්ලන්ගේ මම කිව්වා කලින් කිව්වා වගේම කෘෂිකර්මය. එතකොට හේනේදී, පැලේදී, එතකොට කුඹුරේදී ඒ වගේ නැවත දැන් ඒ අස්සුණු අරගෙන ගැල පිට බැඳගෙන යනකොට මේ හැම අවස්ථාවකදී එතකොට බඹර කැපීමේදී නේද?
කෘෂිකර්මාන්තයට පරිබාහිරව වුන් කරපු විවිධ වෘත්තීන් තිබුණා. පතල් හැරීම, පාරු පැදීම, බඹර කැපීම, දැල්ලැදීම, මේ වගේ විවිධ අවස්ථාවල් වලදී ගායනය කරපුවත් අපි මෙහි ගී යටතේ තමයි ගන්නේ. ඊළඟ අවස්ථාව තමයි විශේෂයෙන් සමාජීය ගීත. සමාජ අවශ්‍යතාවයන් ඔවුන්ට බොහොම සංකීර්ණ නොවුනත් යම් යම් අවශ්‍යතාවයන් තිබුණා. ඒකෙදි ඔවුන් විශේෂයෙන්ම ගායනය කරපු ගීත කෙලි ගීත, ඊළඟට දරුණැලවිලි ගීත, ඒ වගේම තමයි ටීකා සීපද, තේරවිලි ගී, මේ සියල්ලම මේ අතරට ගැනෙනවා. ඉතින් අර අපි කලිනුත් කිව්වනේ මොනික ටීච, ගොඩක් වෙලාවට ඔය මේ සියලු කාර්යයන් වලදී ඔවුන් ආගම ධර්මයේ මැනවින් සිහිපත් කළා කියලා ඔවුන් ඒක ඔවුන්ගේ ජීවිතයටම බද්ධ කරගත්තා. ඉතින් ඒක නිසා මේ මොනික ටීච අපි පොඩ්ඩක් අපේ අයට අපේ දරුවන්ට හෙන ගායනය කරලා පෙන්නමුනේ ඔවුන් මොන වගේ අවස්ථාවන් වලදද තමන්ගේ ආගම ධර්මයේ සිහිපත් කළේ කියලා.
ඔව්, දැන් නෙළුම් ටීච කියනකොට මට මතක් වුණා අපි ගොයම් ගීත, ගොයම් කැපීමේදී දෙවියන්ගෙන් මහ බ්‍රහ්මයාගෙන් පවා අවසර අරගත්ත ලස්සන ජන ගීතයක්, ගොයම් ගීයක් තියෙනවා. ඒක අපි දරුවන්ට හෙන්න ගායනා කරමු.
වරම් වරම් සක්‍ර මහා බඹු අතින් වරා
ගායනය කළේ මෙහි ගීතයක්නේ. දැන් අපි කතා කරානේ සමාජ අවශ්‍යතාවයන් මත ගොඩනැගුණු ගීතක් තියෙනවා කියලා. අපි විශේෂයෙන් කිව්වා දරුණැලවිලි ගීත, කෙලි ගීත, ටීකා සීපද, මේ වගේ ගීත අපි සමාජීය ගී කියලා තමයි ගන්නෙ. එතෙන්දී ඒවා රැකියාවක් නොවේ. දැන් අද කාලේ නම් වර්තමානයේ ගොඩක් වෙලාවට දරුවන් නැලවීම එහෙම රැකියාවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මොනික ටීච එදා සමාජයේ ගෙවිලියගේ එකම කාර්ය තමයි දරුවෝ නලවන එක. එතකොට ඒ වගේම තමයි ඔවුන් කෙලි දෙලෙන් ගත කළා. ඔවුන්ට ලැබෙන හැම විවේකයක්ම විශේෂයෙන්ම අස්සනු නෙලල ගෙට ගත්තට පස්සේ නැවත අස්සනු වගා කරන තෙක් ඔවුන් ගත කළේ බොහොම විවේකී කාලයක්. ඒ කාලය තුළ ඔවුන් විවිධ ක්‍රීඩාවන් වල යෙදුණනේ නේද?
ඔව්. එතකොට මේ වගේ දිතම කණ්ඩායම් හැංගීම, සාමූහික බව, එතකොට බොහෝම ප්‍රීතිමත් කාලයක් තමයි මේගොල්ලෝ මේ ගත කරේ. අස්සනු නෙලලා ගෙදරට බැත ගෙනල්ලා දැන් බොහෝම සශ්‍රීකත්වයෙන් පිරිච්ච නිසා හිත්වලටත් බොහෝම සතුට පිරීලා තිබුණ කාලයක්. ඉතින් මේ වෙලාවේ මේවර කෙලිය, ඔලින්ද කෙලිය, එතකොට පනා හැංගීම, හවරි හැංගීම,
ලේන්සු හැංගීම
ඒ වගේ ගොඩාක් ජනක්‍රීඩා එළුවන්
කෑම. සමහර ජනක්‍රීඩාවන් මොනිකා ටීච තිබුණා. හැබැයි ඒවා ක්‍රීඩාවක් තමයි. ඒ උඩට ඉවයි ආගමික මුහුණුවරක් තිබුණු අවස්ථා තිබුණා. අං කෙලිය, පොරපොල් ගැසීම, ඒ වගේ ක්‍රීඩාවනුත් අපි ඇත්තටම කෙලි ගී යටතේ තමයි ගන්නෙ. කොහොමුණත් මේ ක්‍රීඩාවන් වලදී මොනිකා ටීච ඔවුන්ගේ බලාපොරොත්තුව උනේ ජයග්‍රහණයට වඩා හැමෝම එකට එකතු වෙලා සතුටින් සමගියෙන් යම්කිසි ක්‍රියාවක නිරත වීම. ඉතින් මේ අවුරුදු කාලේ විශේෂයෙන්ම අපිට ජන ක්‍රීඩා මතක් වෙනවා නේද?
ඔව්, ඇත්තටම මේ සිංහල බක් මාසේ අපේ දරුවන්ට ගුවන් විදුලියෙන් රූපවාහිනී නිතර නිතර ඇහෙන්නට ඇති මේ ජන ක්‍රීඩාත් එක්ක බැඳුණු ගීත.
ඔව්, ජන ක්‍රීඩා පිළිබඳවත් ජන ගීත පිළිබඳවත් ඒ සම්බන්ධුණු කෙලි ගීත පිළිබඳවත් ගොඩාක් ඔබ පසුගිය දින පුරාවට අහන්නට ඇති. ඉතින් මට එහෙම කියනකොට මතක් වෙනවා මොනිකා ටීචර්, මේ දවස්වල බොහෝ වෙලාවට හැම තැනම දරුවෝ බාල මහලු තරුණ හැමෝම වගේ උංචිලි පදිනවානේ. ඉතින් අපි මං හිතුව උංචිලි වාරම් කවියක් මේ වෙලාවේ මට මතක් වෙනවා. අපි ඒකත් ගායනය කරමු.
හරි, අපි ගායනා කරමු.
ඉඳගත්තෙමි උස පුටුවක කුවේ නා ඇඳගත්තෙමි සලු වක් දෙකටිමි යස කුණ්ඩය මුතු නා යදකටිමි නා රායන සාර
නෙළුම් ටීච ගායනා කරේ ඔය ඔංචිලි වාරම් ගීතයක්. දැන් මේක පුතේ ගොඩක් විට කතුරු ඔංචිල්ලාව පදිනකොට ගායනා කරනවා. ඉඳගත්තෙමි උස පුටුවක ගුවනා.
වැල්ලොංචිල්ලාව, කතුරු ඔංචිල්ලාව කියන ඔංචිලි පදින අවස්ථාවන් දෙකක්
තියෙනවා. ඔව්. එතකොට දැන් මේක ඔංචිලි වාරම් කවියක් තමයි. එතකොට තවත් ඔංචිලි වාරම් කවියක් මට මතක් වෙනවා නෙළුම් ටීච. වැල්ලොංචිල්ලාව පදිනකොට
අරෙ බලා ඉරෙ ඉරවිගේ පැටියෝ.
ඉතින් මේ අර අපි කලිනුත් සඳහන් කළානේ සමාජී යටතේ දරුණැලවිලි ගීත ගැන. ඉතින් අපි පොඩ්ඩක් දරුණැලවිලි ගීතයකුත් දැන් ඇත්තටම දරුණැලවිලි ගීත ගත්තම මොනිකා ටීච මේක ආඝාතාත්මකව ගයන්නත් පුළුවන් අනාඝාතාත්මකව ගයන්නත් පුළුවන්. මොකද හේතුව අපි දරුණැලවිලි ගීතය තුල තියෙනවා දරුවා නිදි නින්දට යන්න සුළු ඒ නාද මාලාවක්. දරුවාගේ විසිරුණු මනස එක තැනකට අරගෙන ඒ දරුවා නින්දට යන්න තරම් මේ නාදමාලාව ඉතාම මිහිරි. ඉතින් අපි දරුණැලවිලි ගීතයක් ගායනය කරලා අපි දරුවන්ට පැහැදිලි කරමු කොහොමද ලස්සනට දරුණැලවිලි ගීතයක් ගයන්නේ කියලා.
හොඳයි, එහෙනම් මම ගායනා කරන්න.
එතකොට මේ දැන් ලස්සන දරුණැලවිලි ගීතයකුත් ඇහුවනේ. ඉතින් ඒ වගේම තමයි පුතේ සමාජී ගීයටදී අපි කලිනුත් කියවා වගේ ටීකා සීපද. ගැමියෝ තමන්ගේ දෛනික ජීවිතයේදී තමන් මුහුණ දුන්නු රසවත් අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා හදාගත්තා. ඒ තමයි ටීකා සීපද වලින්. ඉතින් අපි අර කතාවටත් කියනවනේ අටුවා ටීකා වුණේ නෑ කියලා. ඒ කියන්නේ වැඩි විස්තර ඕනේ නෑ කියන එක නේද? ඉතින් ඒ වගේම තමයි මේ යටතේ ගන්නවා තේරවිලි කවි. නේද? ගොඩාක් කාලවට මේ යම් යම් අවස්ථාවන්වලදී බුද්ධිය උරගා බලන්න නේද මේ තේරවිලි කවි හිම ගායනය කළා.
ගොඩකට නෙළුම් දීච ඔය පැල් රකින්නකොට තමයි තේරවිලි කවි කියන්නේ. මොකද මේ පැලේ ඉන්න කෙනා එහා පැත්තේ කෙනා නිදිවර්ජිතව ඉන්නවද බලන්න තම දැන් ඒගොල්ලන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය වුණේ සතුන් පලවා හැරීම. ඉතින් ඒක නිසා ඉහළ ශ්‍රුතියකින් ගායනවා වගේම මේගොල්ලෝ අනිත් කෙනාට පිළිතුරු ප්‍රතිඋත්තරයක් බලාපොරොත්තුෙන් කවි ගායනා කරා.
ඔව්.
ඔයාලට මතක ඇති අර මගවැලි පිසින්නා තෝරා ඒවා පන්
දෙගම්බඩ රජා තෝරායිවා පන් කියලා එහෙම කවි තියෙනවා නේද?
අපේ දරුව මං හිතන්නේ ඔය පොත්පත් පරිශීලනය කරන්නම් ඔය කවි ගොඩාක් අපිට එකතු කරගන්න
පුළුවන්
වෙනවා.
ඔව්. ඒ වගේම තමයි මොනික ටීචර් දැන් අපි කතා කරානේ ගැමි ගීත නිර්මාණය වෙන්න කරුණු තුනක් බලපෑවා කියලා. ඒකෙදි තුන්වෙනි කාරණය තමයි ඇදහිලි හා විශ්වාස කියන්නේ. ඕන ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණු ගීත බොහොමයක් අපිට ගැමි සමාජයෙන් හම්බ වෙනවා. විශේෂයෙන් අපි දන්නවා පුතේ දුවේ ඔබ දන්නවා ඔබ තරම් තාක්ෂණීය විද්‍යාව පිළිබඳව එදා හිටිය ගැමියා දැනගෙන සිටියේ නැහැ කියන එක. ඉතින් ඒක නිසා ඔවුන් මේ සබාධහමි සිදුවන සියලු විපර්යාසයන් හිතුවේ කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් කරහා සිද්ධ වෙනවා කියලා.
එදා ගැමි සමාජයේ ජනතාව මේ අදෘශ්‍යමාන බලවේග මොනවාද මේ අදෘශ්‍යමාන බලවේග කියන්නේ? එතකොට ඒගොල්ල හිතුවා ඊර හඳ තාරකා විශාල ගස් ගල් පර්වත
මේවයි දෙවියන් ඉන්නවා කියලා.
ඒක නිසා ඒගොල්ල දෙවියන්ට පුද පූජා පැවැත්වුවා බොහෝම භක්තියෙන්. මේවද මේ දේවල් කරේ.
ඔව්. විශේෂයෙන් මොනිකටේජ දැන් කලට වැසි නොලැබුණාම ඔවුන්ට වගා කරගන්නට හැකියුනේ නැහැ. සමහරලාට කාලෙකට පොළව ඉරිතලන තරමට පායනවා. ඉතින් ඒක නිසා ඔවුන් හිතුවා ඉර දෙවියෝ කෝප වෙලා වැස්ස වලාහක දෙවියෝ කෝප වෙලා ඔවුන්ව කමා කරගන්න ඕනි කියලා හිතලා ඔවුන් විවිධ අභිචාර විධිවල යෙදුනා.
අනේ එතකොට තමයි නෙලෝමි ටීච ගමේ ඉන්න කපු මහත්තයා හෝ වෙන තැනකින් කපු මහත්තෙක් ගෙනල්ලා කණ්ඩායමක් ගෙනල්ලා වෙලේ හෝ ගමේ කොතන හරි තැනක හරි ගම්මඩු දෙවොල් මඩු පූනමඩු මේ දෙවියන් උදෙසා කරපු පුද පූජා කරා.
විශේෂයෙන්ම අපේ නර්තන සම්ප්‍රදායන් තුනක් තියෙනවනේ. උඩරට පහතරට සබරගමු. ඉතින් මේවයිදී විවිධ අවස්ථාවන් වලදී විවිධ ශාන්ති කර්ම ඔවුන් පැවැත්තුවා. ඒ ශාන්ති කර්ම ගීත දැන් ඒවත් ගන්න අපි ඇදහිලි හා විශ්වාස යටතේ. ඒ ශාන්ති කර්මත් අපි චුට්ටක් මතක් කරමු නේද?
ඔව්. 18 සන්නිය රට යකුම. එතකොට ඔය මම කලින් කිව්ව වගේ
අස්වාහ කටවහ දෝෂ මගහරව ගන්න කරපු සූනියම්
යාගය. එතකොට බල්ලි යාග ඔය හැම දෙයකම තියෙන ගායන අපි මේ ශාන්ති කර්ම ගණයට තමයි ගන්නෙ. මේවා උඩරට පහතරට සබරගම විදියට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
ඔබ
දන්නවා භාවිතා කරන සංගීත භාණ්ඩ වෙනස් වෙනවා නේද? පහතරට බෙරේ පහතරට ශාන්ති කර්ම වලදී උඩරට දී ගැට බෙරය ඒ වගේ පාවිච්චි
කරනවා.
ඒ වගේ දැන් දරුවෝ ඒව මං හිතන්නේ අධ්‍යයනය කරලා තියෙනවා මීට කලින්.
ඔව්. ඒ වුණාට මට හිතුණා මොනික ටීච අපි ඒ සම්ප්‍රදායන් දෙකකට වගේ යන කවි දෙකක් මේ වෙලාවේ ගායනය කළ ඒ නාදමාලාවල් වල වෙනස්කම් පොඩ්ඩක් අපේ දරුවන්ට පැහැදිලි කරා නම් හොඳයි කියලා.
ඔව්.
විශේෂයෙන්ම අපිට ප්‍රායෝගික පරීක්ෂණයේදී ශාන්ති කර්ම ගීත ගැන එහෙම අහනවා බොහෝ වෙලාවට. ඉතින් ඒ නිසා ඔබ නිවැරදි නාදමාලාවෙන් මේව ගායනය කළ යුතුයි.
නෙළුම් ටීච ශාන්ති කර්ම උඩරට ශාන්ති කර්ම ගීතයක් කියලා සමහර වෙලාවට ප්‍රශ්න පත්‍රේ ආයෝගික පරීක්ෂණේ තියෙනවා.
ඔව්.
ඉතින් අපේ දරුවෝ පහතරට ශාන්ති කර්ම, සබරගම ශාන්ති කර්ම, ওই සම්ප්‍රදායන් තුනේම ගායනා ඉගෙනගෙන තියෙනවා නම් ගොඩාක් වැදගත් වෙනවා විභාගයට.
ඔව්. අපි මොනිකටීට පහතරට ශාන්ති කර්ම ගීතය ගායනය කරමු.
සීහින් සීනීදු සලු වේදකින විත්නුන් මාරාගන වාහන්සනුබ අප අත හැර මන්ද මහන උනා ബാലാംഗന ദക്കാബുദു ഗുണ മീഹിം താല ദാതു ബിലേ കടതീര കാരി മീന
මේක පහතරට ශාන්ති කර්ම වලන කඩතුරා කවියා.
එහෙනම් අපි දැන් ගායනා කරමු බලන්න සබරගම ශාන්ති කර්ම ගීතයක්. පුතේ මේක මාත්‍රා 3යි 4යි විදිහට තමයි විභාග වෙන්නේ. ඔබ දන්නවා එතකොට මේක තිත සඳහන් කරන්නේ මැදුන් මහ දෙතිත කියලා. හොඳයි අපි දැන් ගායනය කරමු.
ගුණදෙනේ බෝසත්ණනේ පෙර ඉපදුනේ ගිරව කුමෙනේ පෙර ඉපදුනේ ගිරව කුමෙනේ අඳුනේ දැසමනේ මව්පිය සෙනේ සිටිනාතනේ මව්පිය සෙනේ කෙතකිනේ කරලුත් දෙනේ මිටි බඳි මිනේ දීරකි මිනේ මිටි බඳි මිනේ දීරකි මිනේ දුරලතේ දුස සත දිනේ මුනි ගුණ දැනේ බුද දිනයනේ ගුණ දැනේ බුද දිනයනේ
නෙළුම් ටීචර් මේකෙන් කියවෙන්නේ අපි මහා බෝසතාණන් වහන්සේ ගිරා පෝතක එක්කින කාලේ
පාරමිතා
පිරු කාලේ කතාවක්. ඉතින් මේ බුදු ගුණ තමයි ගොඩක් විට මේ ශාන්ති කර්ම වලට අපි යොදාගෙන තියෙන්නේ.
ඔව්. දැන් අපි ඇදහිලි හා විශ්වාස ගැනනේ මේ කතා කරගෙන යන්නේ. ඒ වගේම තමයි මොනික ටීචර් ඒ කාලේ ගැමියෝ යම් යම් වන්දනා ගමන් වල හිම යෙදෙන අවස්ථාවන් වලදී විශේෂයෙන්ම ඔවුන් තුන් සරණේ කවි ගායනය කළා. මේවත් අපි ගන්නේ ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණු ගීත විදිහට. ඒකෙදි ඔවුන් සිරිපාද යනකොට හිම මට මතකයි අපේ ආච්චිලා සීයලා කියනවා අර අග්ගල කණ්ඩ ඕනි පුතා හෙලේ නගින්ඩ ඕනි පුතා කියලා.
දැන් හැබැයි අපේ දරුවෝ කියන්නේ අග්ගල කණ්ඩ ඕම් පුතා. මට මන් දන්න විදිහට නෙළොඹි ටීචර් අපේ ගුරුවත් පොතේ තියෙනවා අග්ගල කණ්ඩ ඕම් පුතා හෙලේ නගින්ඩ ඕම් පුතා කියලා. ඒක අර කතා කරනකොට විවාහයේදී අග්ගල කණ්ඩ ඕනි පුතා කියන එක අග්ගල කණ්ඩ ඕම් පුතා
කියලා ඇවිල්ලා
තියෙනවා.
ඔව් ඒ වගේම තමයි අර ගොඩක් වෙලාවට නඩයක් නෙමේ ගමනේ ගියේ. ඒ යනකොට ගොඩාක් මේ වෙලාවට අර නඩේ නගින උඩට නගිනකොට සිරිපාදේ කියනවා නැගල බහින
මේ නඩේට සුමන සමන් දේවි පිහිටයි. සමහර ගෑනු ළමයෙක් එහෙම දැක්කම
වඳින්න යන මේ නංගිට. එහෙම කියලත් කියන අවස්ථා
තියෙනවා.
ඉතින් කොහොම වුණත් අපි දන්නව ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණු ගීත යටතේ අපේ ගණ දෙවි හැල්, පත්තිනි හැල් මේ වගේ සැහැලිත් ගන්න පුළුවන්. ඉතින් අපි මේ කතා කරගෙන ගියේ කොහොමද ගැමි ගීත නිර්මාණය වුණේ, නිර්මාණය වීමට පදනම් වුණු සාධක මොනවද කියන එක. ඒ යටතේ අපි එහෙනම් දැවතත් අපේ දරුවන්ට පොඩ්ඩක් අපි කිව්වනේ අර පොතක් කොලයක් එහෙම ළඟ තියාගන්න කියලා. එහෙනම් ඔන්න අපි නැවතත් කියනවා පුතේ ගැමි ගීත නිර්මාණය වෙන්න ප්‍රධාන කාරණා තුනක් බලපෑවා. ඒ තමයි මෙහි ගීත, එහෙම නැත්නම් වෘතීන් මත පදනම් වුණු ගීත, සමාජීය ගී සහ ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණු ගීත. ඒ යටතේ එහෙනම් මෙහි ගීතවලට අයිති වෙනවා මෙන්න මේවා. මොනවද මොනික ටීචර්?
ගොයම් ගී, කමත් ගී,
තැල් ගී,
නෙළුම් ගී, ආගාතාත්මක ගීත වගේම අනාගාතාත්මක ගීත තමයි පැල් ගී, පාරු ගී, පතල් ගී,
බඹර
කැපීමේ ගී, දැල් ගී. දැල් ගීත වල තියෙනවා නෙලොමිටිච ඒකත් ආඝාතාත්මකයි.
ඔව් සමහර ඒවා අනාඝාතාත්මකයි සමහර විශේෂම අර සාමූහිකව කරන රැකියාවන් වල ආඝාතාත්මක බව උන්ට කාර්ය කරන්න පහසුවක් වුණා. ඉතින් ඒ වගේම සමාජීය ගීයට තේ ගන්නවා අපි කෙලි ගීත, දරු නැලවිලි ගීත,
මේවර කෙලිය කෙලි ගීතවලදී ටීචර් අපිට ගන්න පුළුවන් මේවර කෙලිය, පනා හැංගීම, එතකොට ඔලින්ද කෙලිය, හවරි හැංගීම, ඒ වගේ
එළුවන්
එළුවන් කෑම වගේ ක්‍රීඩා එක්ක සැකෙලි ගී කියන්නේ ඒවනේ. එතකොට ඒ ටික ඒ කොටසම අපිට ගන්න පුළුවන් මේ සමාජීය ගීත විදිහට.
ඔව් සමාජීය ගීයට තේම හිනම් ටීකා සීපද සහ තේරවිලිත් අපිට ගන්න පුළුවන්.
දරු නැලවිලි ගී අපි යොදා ගන්න.
ඊළඟට අපි කතා කළේ ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණු ගීත කියලා. ඒ යටතේ අපි ගන්නවා
උඩරට පහතරට සබරගම වශයෙන් බෙදලා යන ශාන්තිකර්ම ගීත,
ඒ වගේම තුන්සරණ
කවි,
සැහැලි, මේ සියල්ල ගන්න පුළුවන්. හරි. එතකොට පුදුවේ පුතේ ඊළඟට අද දවසේ අපි ඔබට පොරොන්දු වුණානේ අපි කතා කරනවා
කියලා. නෙළුම් ටීචර් මම හිතන්නේ අපි දරුවෝ මේව සටහන් කරගන්න ඇති නේද?
ඔව් සටහන් කරගන්න.
ගැමි ගීත ප්‍රභේද තුනකට බෙදෙනවා කියලා දැන් නෙළුම් ටීචර් විස්තර කරා. කොටස් තුනට වෙනම ලියාගෙන ඊට පස්සේ මෙහි ගී යටතේ අර ගීත ලිස්ට් එකක් ලියාගෙන ඒ වගේ ඔයාලා ගැලීම් සටහනකට අරගෙන මේවා ලියාගෙන ඇති කියලා අපි හිතනවා.
ඔව් විශේෂයෙන්ම මොනිකා ටීචර් අපේ දුවා දරුවන්ට පසුගිය කාලයේ පුරාම රටේ පැවති සෞඛ්‍ය තත්ත්වයේ යම් පිරිහීමක් සිද්ධ වුණා කියන එක හැමෝම දන්න කාරණයක්නේ. ඉතින් ඒ නිසා පාසල් වහලා තිබුණා, හරියට විෂය නිර්දේශ ආවරණය වුණේ නැහැ. ඒ එහෙම දරුවන්ට ඇත්තටම මෙවැනි වැඩසටහනකින් මෙවැනි අපි ඇත්තටම අද දවසේ කරන වැඩසටහන ඔබට 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම පෙරදිග සංගීත ජන සංගීතයේ ගැමි ගීත පිළිබඳව ඔබට ඇත්තටම අපි උපරිම උත්සාහයක් දරනවා. මේකෙදි ගැමි ගීත පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කරන්න. ඉතින් අපි හිතනවා ඔබ නිරතුරුව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඇති මේ පාඩම අවසානයේදී ක්‍රෙඩී සිටි කියන බලාපොරොත්තුවක් තියෙනවා.
දැන් එහෙනම් අපි ගැමි ගීත ප්‍රභේදයන් ගැන කතා කරානේ. ඊට පස්සේ බලමු මේ ගැමි ගීතවල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා.
ඔව් ඇත්තටම ගැමි ගීතවල විශේෂ ලක්ෂණ පිළිබඳව කතා කරනකොට අපි කතා කළානේ පුතේ අර ගැමියා කියන්නේ අධ්‍යාපනික පසුතලයක් එතරම්ම ලැබූ පුද්ගලයෙක් නොවේ කියන එක. ඒ නිසාම ගැමි ගීතවල භාවිත කරපු වචන බොහෝ වෙලාවට බොහොම සරල භාෂාවක් භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔවුන් වහරන භාෂාව එදිනෙදා කතා කරපු භාෂාවම මේ සඳහා යොදාගෙන තියෙනවා කියන එක අපිට පැහැදිලි.
ඔව් නෙළුම් ටීචර්. දැන් ඔබට මතක ඇති දරුවනේ අපි මම මුලින්ම ගායනා කරා මේ පාරු ගීයක්. ඔන්න මලේ ඔය නාමල නෙරා වරෙන්. දැන් එතකොට වරෙන් ඒ වගේ වචන සිංහල භාෂාවේදී අපි සාමාන්‍ය ලිඛිත භාෂාවේදී මේවා යොදාගන්නේ නැති වුණාට විවහාර භාෂාවේ ගැමියෝ බොහෝසෙන් අර සහෝදරත්වයේ පෙන්නඳත් ඔය වගේ වචන
යොදාගත්තා. මට මතකයි බඹර ගීයක් තියෙනවා කුසේ උපන් අයියන්ඩි කළා යුති ගසේ
සිටියේදී
හැරපට කපා ගති බඹරු සිය දහස් ඇඟලේ උරා ගොති ඵලයන් අයියන්ඩි මම එන ගමන් නැති. දැන් අපි නම් කවියක් ගීතයක් ලියනකොට ඵලයන් වරින් වගේ වචන භාවිත කරන්නේ නැහැනේ. නමුත් අපි බලන්නේ ලස්සනම වචන ටික දාන්න. ඉතින් ඒ උඩට ගැමියාගේ අව්‍යාජ බව සරල බව කියන එක මේ තුල අපිට පැහැදිලි වෙනවා. ඕන් බොහෝම සරල පදමාලාවක් සරල වචන ටිකක් තමයි මේ කවියට තමන්ගේ කවිය නිර්මාණය කරගන්න යොදාගෙන තිබුණේ.
ඒ නිසා අපේ දරුවෝ විශේෂ ලක්ෂණවලදී ගැමි ගීවල විශේෂ ලක්ෂණවලදී ලියා ගන්න ඕනේ පදමාලා සරලයි කියන එක.
ඔව්. ඒ වගේම තමයි මේ පදමාලාව සරලයි වගේම තමයි ඒක නාදමාලාවක්. නාදමාලාව ගත්තම මේකේ ස්වර කිහිපයක් බොහොම පාටු ස්වර ශේෂ්ත්‍රයක් කරහා තමයි මේ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පුතේ ගැමියෝ මම ඔබ තරම් සංගීතය ඉගෙන ගනිපු දරුවෝ නෙමෙයි. ඔබ දන්න ඔබ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය තෙක් සංගීතය ඉගෙන ගන්නකොට ඔබ රාගධාරී සංගීතය ඉගෙන ගන්නවා, ඔබ සරල සංගීතය ඉගෙන ගන්නවා, ඔබ ස්වර පිළිබඳව පුළුල් අවබෝධයක් ලබනවා. හැබැයි පුතේ හැබැයි දුවේ ගැමියා කියන්නේ එවැනි සංගීතමය අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙමෙයි. ඒ උනත් ඔවුන්ගේ මේ ගීත, ඔවුන්ගේ මේ නාද මාලා ඉතාම නිර්මාණශීලී බවින් ඉතාම ඉහළයි. එහෙම නේද මොනිකා ටීචර්?
ඒකට නෙලොමි ටීචර් බලපානවා ගැමි පරිසරය. මේ පරිසරයේ තියෙන සුළඟ හමන ආකාරයේ ගංගාවල වතුර ගැලන ශබ්ද,
කුරුල්ලන්ගේ
ශබ්ද, ඒ ඔක්කොම මේ අයගේ මනසට ඇතුල් වෙලා ඒ අතරින් තමයි මේගොල්ලන් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ කිසිම ගැටීම් ඇති කරගත් කණ්ඩායමක් නෙමෙයි ගැමි.
අද තරම් සංකීර්ණ පරිසරයක නොවේ ජීවත් වුණේ ඉතාම ශාන්ත හුදකලා පරිසරයක.
කුරුළු හඳ මැද්දේ තමයි ඔවුන් අවදි වුණේ. ඉතින් එතකොට මේ වගේ තිබ්බ ඒ අපි නොදැනීම අර කියන වගේ
නිෂ්කලංක පරිසරයේ
අධ්‍යාපනයෙන් ලැබපු දේවල් තමයි ඒවා. ඒ කියන්නේ හඬවල් නේද? විවිධ හඬවල්. ඉතින් ඒ නිසා බොහෝම ලයාන්විත නාද මාලාවල් තිබුණා.
ඔව්. ජාත්‍යන්තරයේ පවා අගය කරන නාද මාලාවන් අපි සතුව තියෙනවා. අපේ ගැමි ගීය සතුව තියෙනවා. ඉතින් ඇත්තටම මේ නාද මාලාවල් යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා මොනිකා ටීචර් සමහර වෙලාවට එකම ගැමි ගීය පුංචි පුංචි වෙනස්කම් ඇතුව නාදමාලාවේ යම් පොඩි පොඩි වෙනස්කම් ඇතුව ගායන අවස්ථා තියෙනවා.
ඔව්. දැන් ඒවා ගොඩාක් විට අපිට විග්‍රහ ගායන කරනකොට දැනෙනවා මේක. සිව්පදයෙන් දැන් හැම කවියක්ම අපිට පුළුවන් එක නාදමාලාවෙන් ගයන්න. මොකද පාද හතරක් තියෙන සිව්පදයක් තියෙන්නේ. ඉතින් මේ වගේ මාත්‍රා සමානකමකුත් තියෙනවා. ඉතින් එකම නාදමාලාවට ඔය හැම පැල් ගැල් පතල් පාරු හැම දෙයක්ම ගයන්න පුළුවන්. නමුත් ගැමියෝ හැම ගැයුවේ නෑ. ඒක නිසා දැන් ওই සිංහල භාෂා දින තරඟ වලටත් නෙළොමිටිච අපේ දරුවන්ට ගොඩාක් වටිනවා මේ වගේ
නාද මාලාවල්. ඒක සම්ප්‍රදායික තරඟ නිර්නායකයක් විදිහටත් අපි ගන්නවා නිවැරදි නාද මාලාවෙන් ගායනය කිරීම කියන එක. ඒ වගේම තමයි මේ නාද මාලාව ගැන කතා කරනකොට දැන් ඔවුන්ගේ නාද මාලාවල් වල එකම ගීය තුලත් විවිධ නාද මාලා තිබෙන අවස්ථා තියෙනවා නේද?
එක එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගායනා කරන පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි නෙළුමිටිච මේක අනාගතාත්මකනේ. එතකොට ගැමි
ඒ වගේම කටින්කට පැවතේන මුඛ පරම්පරාවෙන් එනකොට යම් යම් වෙනස්කම් සිද්ධ වුණා. වචනවල වගේ වචනවලත් ඒ වෙනස සිද්ධ වුණා.
ඔව්. අපිට උදාහරණයකට අපිට කවියක් කියලා අපි
ගායලා බලමු.
අම්මා පල්ලා බඹරිඳු අත වරද නැති කැලේ තිබෙන මල් කාලා
නාදමාලාවේ චූටි වෙනස්කමක් තියෙනවා මෙන්න මේ විදිහට නෙළුම් ටීචර්. ඒක නිසා අපේ දරුවෝ හිතන්න එපා මේ එකම නාදමාලාව තමයි හරිම හරි කියලා. ඉතින් විවිධ ඔබගේ සංගීත ගුරුතුමිය සමහරට ඌට වඩා තව චුට්ටක් වෙනස්කම් ඇතුව ගායලා
කියලා දීලා ඇති.
අම්මා පල්ලා බඹරුගේ අත නැති කැලේ තියෙන මල් කාලා උන්රැකෙති.
ඔබට පැහැදිලි වෙන්නේ නැති එකම ගැමි ගී වර්ගය තුල උනත් විවිධ නායකම ගැමි ගීය නමුත් නාදමාලාවල පුංචි පුංචි වෙනස්කම් තිබුණා කියන එක. ඉතින් ඒ වගේම තමයි පුතේ ගැමි ගීවල විශේෂ ලක්ෂණ කතා කරනකොට අපි මේ සාකච්ඡාව දිගට ගෙන යනකොට ගැමි ගීවල තවත් ඇති විශේෂම ලක්ෂණයක් තමයි පුතේ ආඝාතාත්මක සහ අනාඝාතාත්මක බව. ඉතින් ඇත්තටම දුවේ පුතේ 6 ශ්‍රේණියේ 7 8 වගේ පන්තිවල දරුවන්ට නම් තවම මේ වචනය ඉතරම්ම නොහුරු හුරු පුරුදු නොවෙන්නට පුළුවන්. ඒ කියන්නේ පුතේ ආඝාතාත්මක අනාඝාතාත්මක බව ඒ පිළිබඳව අපි 10-11 ශ්‍රේණිවලදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කරනවා. ඒ මට මතකයි 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ඒ පිළිබඳව අහලා තිබුණා නේද?
ඔව්. අනාඝාතාත්මක ගැමි කවියක් එද ගැමි ගීයක් අනාඝාතාත්මක වීමට හේතු තුනක් දක්වන්න හේතු දෙකක් දක්වන්න කියලා 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ තිබුණා.
ඔව්. ඉතින් ඇත්තටම අපි ආඝාතාත්මක කියලා කියන්නේ යම්කිසි මාත්‍රා ප්‍රමාණයක් කැටි කරලා අපිට දක්වන්න පුළුවන් නම් ආඝාතයේ නැත්තම් අත්පුඩියක් තලන්න පුළුවන් නම් මොනවා හරි අවනත වාද්‍ය භාණ්ඩයකින් තාලේ පිහිටවන්න පුළුවන් නම් ඒ කවිවලට අපි කියනවා ආඝාතාත්මක කවි කියලා.
ලේසියෙන් අපි දරුවන්ට පුළුවන් අපි ඕනම ගායනයක් කරනකොට අත්පුඩියක් ගසා ඉබේම ගහන්න දැනෙනවා නම් ඒක ආඝාතාත්මකයි. ඒක තාල තැබිය හැකි ගීතයක් විදිහට.
ඔව්. එතකොට මේ ඒ වගේම තමයි මේ අපි ආඝාතාත්මකයි කියන එක පොඩ්ඩක් අපි පැහැදිලි කරන්න කවියක් ගායනය කරලා පෙන්නමු නේද?
හොඳයි. එහෙනම් මේ ගොයම් ගොයම් ගීයක් මේක අපි ගායනය කරලා බලමු.
අලංකාර කිත සදුවේ නර
පස්සේ අපි කියවනේ අනාගතාත්මක කියන
එක නෙළුමිටිච මාත්‍රා තුනෙන් තුන.
ඔව්.
අලංකාරකෙත මාත්‍රා තුනෙන් තුන යන ගායනක ඔගලන් ගායනසෙම එකට අත්පුඩියක් ගහන්න හැකියාව
තියෙන කණිතිකට අනුව ගමන් කරන්නේ. ඉතින් අපි අනාගතාත්මක කියනකොට දේපති අනාගතාත්මක වලදී අපිට තාලේ තියන්න බෑ. විශේෂයෙන් අපි ගැමියෝ කරපු ඇතැම් රැකියාවන් අතිශය දුෂ්කරයි. ඔය බඹර කැපීම, පාරු පැදීම,
ඔව්
මේවදී සමහර වෙලාවට බඹර කැපීම එහෙම ජීවිතේ මරණය අතර සටනක් කියලාත් සමහරු කියනවා. සමහර වෙලාවට ගෙදර එන්න පුළුවන් වේද කියලා දන්නේත් නැහැ.
ඕකේ නිසා නෙළුමි ටීචර් ඔය ගොඩක් විට අයියයි මල්ලී තමයි මේ බඹර කැපීමේදී යන්නේ. මොකද උස
බස්සිනා පිළිබඳව විශ්වාසය තබන අවස්ථාවක් කියලා තමයි සලකන්නේ නේද? එතකොට මේ කොහොම වුණත් මේ ඒ වගේ දැන් අනාගතාත්මක කවි බොහෝමයක් අපේ ජන සංගීතයේ සතුව තියෙනවා අනාගතාත්මක පැදි. එතකොට මේවා සීපද කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. ඇද පැද ලෙලඳවා ගැයිය හැකිනම් පද හතරකින් යුක්ත නම් අපි ඒවා සීපද කියනවා. ඒ නිසාම පැල් සීපද, පාරු සීපද මේ විදිහට මේ නිර්වචනය කරලා තියෙනවා. කොහොම වුණත් අනාගතාත්මක කියන්නේ පුතේ අපි කියවනේ ඒකලව කරන රැකියාවන්නේ තනියම කරන රැකියාව. ඒව ගායනය කරේ ඒකලව. එතකොට ගොඩක් වෙලාවට මේවා ඉහළ ශ්‍රුතියෙන් ගායනය කරා අනිත් අයට ඇහෙන්න. ඉතින් එතකොට ඇත්තටම යම් කිසි විදිහකින් ඔවුන්ගේ හිතේ තිබුණු දුක උන්ට නැති වෙන්නට ඇති.
සන්නිවේදන කාර්යයක් විදිහටත් පාවිච්චි කරානේ. ඉස්සානේ දැන් පාරුව පදිනකොට රාත්‍රී කාලේ පාරුව පදිනවනම් එයා නිර්පද්‍රිතව පාරුවේ යනවා කියන එක සන්නිවේදනය කරා ඈත ගම්මානවල ඉන්න මිනිස්සු.
ඒ වගේම පාරු දෙකක් එකිනෙකට ගැටෙන එක වළක්ව ගන්නත් ඒ පාරු කවිය හේතුවක් වුණා කියලා කියනවා. ඒ වගේම තමයි පැල් දෙකක් අතර නේද එකිනෙකා අතර සුහදත්වය වර්ධනය කරගන්න පතලක් තුල ඉන්නකොට වුණත් පතල් මුව ඉන්න කෙනා පතල තුල ඉන්න කෙනාව මේ නිර්පද්‍රිතව ඉන්නවාද කියලා දැනගන්න මේවා සන්නිවේදනය සඳහා ගායනය කළා. ඉතින් මේවා අනාගතාත්මක වුණා. ඉතින් ඇත්තටම මේවා දීර්ඝ ලෙස යති පිහිටුවමින් ගායනය කරනවා. ඉතින් අපි යතිය පිළිබඳව ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කරනවා. ඉතින් අපි අනාගතාත්මක කවියකුත් දැන් ගායනය කරලා බලමු අනාගතාත්මක කියනකොට අපිට තාලේ තියන්න පුළුවන්ද කියලා.
කලුවන් කලුරුවයි මංගෝ දිලි සිනවා මිනිරන්
අපි මේ හැම කවියකම මං හිතන්නේ නෙළුම්ටිච පද දෙකයි කිව්වේ. සිව් පදයක්
සම්පූර්ණ කවිය ගායනය කරන්න අපිට තියෙන කාලය මදි නේද?
බොහෝ විට මේ ජන කවිවල පුතේ, පළවෙනි පේලියයි දෙවෙනි පේලියයි ගයන නාදමාලාවටම තමයි තුන්වෙනි හා හතරවෙනි පේලි දෙක ගායනා කරන්නේ.
හැබැයි පතල් ගීවල ඒක පුංචි වෙනසක් තියෙනවා.
අවසාන පේලිය නැත්නම් මැද තුන්වෙනි පේලිය පොඩි වෙනස්කමක් එක්ක ගායනා කරනවා. ඉතින් ඒ වගේ වෙනස්කම් ඔබට ඔබගේ පන්තියේ සංගීත ගුරුතුමියත් එක්ක සාකච්ඡා කරමින් ඒ වාද්‍යනය කරන්න පුළුවන් වෙයි.
ඔව්. ඉතින් අපි කියවනේ මේ ආඝාතාත්මක අනාඝාතාත්මක භාවනේ ඔය කතා කරගෙන ගියේ. ඒ වගේම තමයි දුවේ පුතේ අපි අර නිර්වචනෙදිත් කිව්වා ගැමි ගීවල ප්‍රධාන ලක්ෂණයක් තමයි මුඛ පරම්පරාවෙන් පැවතීම. ඒ ගැනත් අපි චුට්ටක් අපේ දරුවෝ එක්ක අපි දරුවන්ට පැහැදිලි කරලා දෙමු මොකද්ද මේ මුඛ පරම්පරාවෙන් පැවතෙනවා කියන්නේ කියලා.
කටින් කට පැවතගෙන එනවා. ඒ කියන්නේ අපේ ආචිලා සීයලා ගායනා කරපු ඊට ඉස්සෙල්ලා අය ගායනා කරපු අපි දැන් කතා කරා පුතේ ජන ගීත එන්නේ අවුරුදු 100කට වඩා ඉතිහාසයේ නෑකම් කියනවා කියලා. ඉතින් ඔය කාලේ අපි දන්නා පොතපතේ සඳහන් කරන අකුරු ශාස්ත්‍රය දන්නේ. නමුත් මේගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය ඉතා ඉහළ මට්ටමක තිබුණා. ඉතින් ඒ නිසා මේ කටෙන් කටවහරෙන් පැවතගෙන ආපු ගීත කොටසක් හැලි හැලි තමයි එන්නේ. මොකද අපි උනත් දන්නවනේ අපේ අම්මා තාත්තා දන්න හැමදේම අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්න හැමදේම අපිට කියලා දෙන්නත් බෑ. ඉතින් ඔය වගේ අපේ ආචිලා සීයලා අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත නත්ත පනත්ත ඔය කාලේ ඉඳන්ම ටිකෙන් ටික ටිකෙන් ටික මේ ජනගී අඩුවිවි තමයි එන්නේ ඇත්තේ කියලා අපිට හිතා ගන්න පුළුවන්.
ඒ ඇත්තටම මොනික ටීචර් මේ මුඛ පරම්පරාවෙන් පැවතෙන මේ ගීත පිළිබඳව පරිශන කරලා මේවා ආරක්ෂා කරන්න මතු පරපුරත මේවා දායාද කරන්න සුවිශේෂී කාර්යයක් ඉටු කළා අපේ
WB මකුලොළු මහත්තයා.
කෙලගී මග ග්‍රන්ථය ඔබට ඔබේ පාසලේ පුස්තකාලය තිබෙනවා නම් පුස්තකාලය තුල ඔබට හෙලගී මග ග්‍රන්ථය කියවන්නට අවස්ථාව තියෙනවා. ඒකේ ගොඩාක් නාදමාලා විශේෂයෙන්ම ගැමි ගීත පිළිබඳ බොහෝ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කරලා තියෙනවා.
ඕක ගොඩක් විට වැදගත් වෙනවා නෙළොමි ටීචර්. ඔය සංගීත තරඟවලට යනකොට ජන ගීත නිර්මාණ අපේ ගුරුවරු තරන් යනවනේ. ඉතින් ඒ යන වෙලාවට ගොඩක් විට විනිශ්චය මණ්ඩලය බලාපොරොත්තු වෙන්නේ අර නිවැරදි නාදමාලා නිර්මාණ පැත්තත් එක්කම නිවැරදි නාදමාලා. එතකොට ඒකට ගොඩාක් උපකාරී වෙනවා මේ හෙළගී මග කියන ග්‍රන්ථය.
ඉතින් ඒ වගේම තමයි අපි කතා කරගෙන ගියානේ මේවා මුඛ පරම්පරාවෙන් පැවතෙනවා කියලා. ඒ නිසාම මෙම ගීතවලදී විශේෂයෙන්ම ගැමි ගීවල විශේෂ ලක්ෂණ ගැන කියනකොට මේදී නිර්මාණකරුවා නිර්නාමිකයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේක නිර්මාණය කළේ මෙයා, මේක නිර්මාණය කළේ මෙතුමා කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ කිසිම පොතපතක. ඉතින් ඒ වගේම තමයි මේවයිදී අර අපි කතා කළා ඉහළ ශ්‍රුතියකින් ගායනය කිරීම, සංනිවේදනය සඳහා යොදා ගැනීම, ඔන්න ඔය වගේ කාරණා සියල්ලම ගැමි ගීවල විශේෂ ලක්ෂණ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි මොනික ටීචර් නැවතත් අපේ දරුවන්ට ලියාගන්න නැවත මතක් කරමු ගැමි ගීවල විශේෂ ලක්ෂණ මොනවද කියලා.
හොඳයි. ගැමි ගීතවල නාදමාලා සරලයි. ඔබට පුතේ ඕන වචනයකින් ඔබේ වචනේ මේ ප්‍රධාන කරුණු ටික ලියාගන්න. ඊටපද පදමාලාව සරලයි. ඒ කියන්නේ යොදාගෙන තියෙන භාෂාව
බසින්ම නිර්මාණය වී තිබීම.
භාෂාව සරල වීම. එතකොට තවත් එකක් තමයි මේවා ආඝාතාත්මක හා අනාඝාතාත්මක වශයෙන් ගායනය කළා, සිදු කිරීම කළා. ඒ වගේම මුඛ පරම්පරාගතව පැවතගෙන ආවා. තවත් එකක් අව්‍යාජයි. ඒ කියන්නේ අව්‍යාජත්වය,
අව්‍යාජ බව ආත්ම කරගනිපු එකක්. ගැමි
කියන්නේ අව්‍යාජත්වය ආත්මේ කොටගත් ගීත. එහෙනම් අව්‍යාජත්වයෙන් නිර්මාණ වීම නැත්නම් යුක්ත වීම කියන්න පුළුවන්. එතකොට තවත් එකක් තමයි රචකයා, නැත්නම් මේක ලියපු කෙනෙක් නැහැ ඒ නිසා රචකයා නිර්නාමිකයි කියලා ලියන්න පුළුවන්.
ඉහළ ශ්‍රුතියකින්
ගායනය කිරීම. එතකොට මෙන්න මේ වගේ සිව්පදයෙන් බොහෝ ගීත සිව්පදයෙන් නිර්මාණය වෙලා තිබීමත් ඔබට කරුණක් විදිහට ලියන්න පුළුවන්.
ඉතින් අපි අද දවසේ ගැමි ගීත පිළිබඳව, ගැමි ගීවල විශේෂ ලක්ෂණ ආදිය පිළිබඳව සාකච්ඡා කරා. අපි පාඩම පටන් ගන්නකොට පුංචි පොරොන්දුවක් වුණා අපි ඔබට ත්‍යාගයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපි අද ඔබට මෙන්න මේ වගේ ප්‍රශ්න කිහිපයක් යොමු කරන්න හිතුවා. මේ පාඩම ඔබට ඔබ හොඳට අධ්‍යයනය කළා නම්, ඔබ හොඳට මේ පාඩමට සවන් දුන්න නම්, ඔබට හැකියාව තිබෙනවා මේ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලියලා ඔබට ජයග්‍රහණය හිමි කර ගන්න. ඉතින් අපි ප්‍රශ්න කිහිපයක් ඔබට යොමු කරනවා.
පුතේ ඔගොල්ලෝ ලියා ගන්න මේ ප්‍රශ්න ටික. පළවෙනි ප්‍රශ්නය ගැමි ගී යන නිර්වචනය කරන්න. ගැමි ගී යන නිර්වචනය කරන්න. දෙවන ප්‍රශ්නය ගැමි ගී නිර්මාණයට පදනම් වූ හේතු සාධක තුනක් තුන නම් කරන්න. ගැමි ගී නිර්මාණයට පදනම් වූ ප්‍රධාන සාධක තුන හඳුන්වන්න. අනිත් එක ගැමි ගී වර්ගීකරණය ගැලීම් සටහනක් මගින් ඉදිරිපත් කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ නැවතත් ගැමි ගී වර්ගීකරණය ගැලීම් සටහනක් මගින් ඉදිරිපත් කරන්න. හතරවෙනි ප්‍රශ්නය ගැමි ගී වල විශේෂ ලක්ෂණ පහක් සඳහන් කරන්න. ගැමි ගී වල විශේෂ ලක්ෂණ පහක් සඳහන් කරන්න.
ඉතින් දුවේ පුතේ, මේ ප්‍රශ්න වලට, මේ ප්‍රශ්න හතරක් අපි ඔබට යොමු කළා. මේ ප්‍රශ්න හතරට නිවැරදි පිළිතුරු ලියලා ඔබේ සංගීත ගුරුතුමියට දෙන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් අපට එවන්න. අපි ඔබ වඩාත් නිවැරදි පිළිතුරු තෝරලා ඔබේ නම, ඔබේ පාසලේ ලිපිනය, මේ සියල්ල සඳහන් කරනවා අනිවාර්යයෙන්ම ඊළඟ වැඩසටහනේදී. ඉතින් මං හිතන්නේ අපිට ලැබුණු කාලය මෙතනින් අවසන් වෙනවා. ඒ නිසා අද දවසේ අපේ සංගීත පාඩමින් අපි ගැමි ගීත පිළිබඳව සාකච්ඡා කළා. අපි හිතනවා ඔබ බොහෝ දේවල් ඉගෙන ගන්නට ඇති ගැමි ගීත නාදමාලාවන් පිළිබඳව, ගැමි ගීත කියන්නේ මොනවද කියන එක පිළිබඳව ඔබ ඉගෙන ගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඊළඟ පාඩමෙන් අපි හිතනවා ඔබ අපිත් එක්ක රැඳී දිගටම රැඳී සිටී කියලා. මේ පාඩම් මාලාව ඔබට දිගටම අඛණ්ඩවම අපි ඔබ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන්නට බලාපොරොත්තු වෙන නිසා අපි හිතනවා පෙරදිග සංගීත පාඩමත් එක්ක ඔබ නිරන්තරයෙන් අත්වැල් බැඳගනී කියලා. ඉතින් එහෙනම් මොනිකා ටීචර්, අද දවසට අපි සමුගෙන යන්න අපිට කාලය ඇවිල්ලා.
ඔබට කැමතිනම් පුළුවන් ඌව ප්‍රජා ගුවන් විදුලිය උතුරු කැබිල්ලේවල බණ්ඩාරවල යන ලිපිණයට ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු යොමු කරන්න.
අපි ගුරුගෙදර උතුරු කැබිල්ලේවල බණ්ඩාරවල කියන ලිපිණයට ඔබ නිවැරදි පිළිතුරු එවන්න.
එහෙමනම්
සමුගෙන යන්න. ගත දවසට
අවසරයි.
ආයුබෝවන්.
ආයුබෝවන්.
සුබ දවසක්.